ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 පරිපූර්ණක මුදල ශීර්ෂ 240 වැඩසටහන 2 සම්මත කිරීමට ඉදිරිපත් කිරීම කම්කරු අමාත්‍ය මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා.
ගරු කථානායකතුමනි, අද දින පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල විෂය අංක 1 පරිපූර්ණක මුදල ශීර්ෂය 240 ජාතික අයවැය දෙපාර්තමේන්තුව පිළිබඳ යෝජනා සම්මතය පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීම සඳහා මම ඉදිරිපත් කරමි.
සම්මත කිරීමේ විවාදය honorable under කරුණාතිලක you have 14 minutes.
කරු කථානායකතුමනි, මෑත ඉතිහාසයේ අපි මුණ දුන්නු විශාලතම ව්‍යසනය සුදුකටාට තත්ත්වයක්, ඒකත් එක්ක ආපු ගංගතුර තත්ත්වයක් පිළිබඳ ඒකට අදාළ වන මූල්‍ය සම්පාදනය පිළිබඳ තමයි අද අපි සාකච්ඡා කරන්නේ. විශේෂයෙන් මූල්‍ය බලයේ හිමි ආයතනය හැටියට මේ පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා. ඒ ඇති වූ විනාශයෙන් ආපදාවට ලක්වෙච්ච ඒ අසරණ වූ ජනතාවගේ ජීවිත නැවත නගා සිටුවීමක්, ඒ වගේම ඒ ව්‍යසනය නිසා විනාශයට පත්වෙච්ච කෘෂිකර්මාන්තයේ ප්‍රවාහනයේ සෞඛ්‍ය අධ්‍යාපනය වගේ ක්ෂේත්‍රවල යටිතල පහසුකම්වල සැලසුම් සහගතව විධිමත් ලෙස නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමේ වගකීමක් මේ පාර්ලිමේන්තුවට තියෙනවා. ඒ නිසා තමයි අපිට මතකයි මුලින්ම අපි මේ පිළිබඳ අවධානය යොමු කරද්දී මේ ව්‍යසනය පැන නැගිච්ච මොහොතේදීම අපේ මූලික අවධානය යොමු වුණේ ඒ ව්‍යසනයෙන් හානියට පත් වෙච්ච, ඒ අපදාවතට ලක්වෙච්ච ජනතාවගේ ජීවිත ගලව ගන්න, ඒ වගේම ඔවුන් ආරක්ෂක ස්ථානවලට ගෙනියන්න, ඒ වගේම ආරක්ෂක ස්ථානවලට ගෙනහිල්ලා, ඒ වගේම කොටු වෙලා ඉන්න ජනතාවට ආහාර ජලය වගේ ඖෂධ වගේ අත්‍යවශ්‍ය දේවල් සම්පාදනය කරලා ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ වගකීම තමයි අපිට පළවෙනි පියවරේදී පළවෙනි පැය 24 තුළ අපිට තිබුණේ. ඒ නිසා අපි හිතනවා රාජ්‍යයක් හැටියට මෙරටේ මහජනතාව, ඒ වගේම ජාත්‍යන්තර මිතුරන් මේ සියලු දෙනාගේම සහභාගිත්වයෙන් අපිට පුළුවන්කම ලැබුණා අන්නේ ජනතාවගේ ඒ මූලික අවශ්‍යතාවයන් පළවෙනි පියවරේදී සම්පාදනය කරලා ඔවුන්ගේ තත්ත්වය ආරක්ෂා කරන්න. එතකොට රජයක් හැටියට ඒකට අවශ්‍ය වන අතිරේක ප්‍රතිපාදන, ඒ වගේම ඔවුන් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය කොහොමද ලැබෙන්න ඕන, පිසු ආහාර ලබා දීම සඳහා අවශ්‍ය වන චක්‍රලේඛ මොනවද කියන එක සම්බන්ධයෙන් අපි කරුණු ඉදිරිපත් කළා. ඉතාමත් ඉක්මනින් මට මතක හැටියට මේ පළවෙනි චක්‍රලේඛය නිකුත් වුණේ නොවැම්බර් මාසේ 29 වෙනිදා. එතකොට මේ 29 වෙනි දා පස්සේ පැය 24ක් ඇතුළත මිට කලින් තිබුණු සම්ප්‍රදාය තමයි සාමාන්‍යයෙන් පැය 24කට පස්සේ තමයි පිසු ආහාර ඇතුළු අනිකුත් ආහාර ද්‍රව්‍ය ලබා දෙන්නේ. නමුත් මේ අවස්ථාවේදී රජයේ හැටියට අපි ඉතාමත් ඉක්මනින් පැය 24ක් ඇතුළතම ඒ සඳහා අවශ්‍ය වන සහන ලබා දෙන්න කටයුතු කරා. ඒ වගේම ඊළඟට අපි ඉක්මනින්ම අවධානයට යොමු කළ කාරණේ තමයි ඒ අය ඉතාමත්ම ඉක්මනින් තමන්ගේ සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන කටයුතු සම්පාදනය කරන්න ඕන කොහොමද සහ ඒ සඳහා රජයේ හැටියට කටයුතු කරන්න ඕන කොහොමද කියලා. ඒ නිසා ඉක්මනින්ම තමන්ගේ නිවාස පිරිසිදු කරගන්න රුපියල් 25,000, ඒ වගේම නිවාස යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා රුපියල් 50,000 කාසි ආදී වශයෙන්, ඒ වගේම පාසල් ළමුන්ට රුපියල් 15,000 ආදී වශයෙන් ඒ අවශ්‍ය වන සහන පැකේජය ලබා දෙන්න රජයක් හැටියට කටයුතු කරා. ඒකට අවශ්‍ය වන රුපියල් බිලියන 50ක අතිරේක පරිපූර්ණක ඇස්තමේන්තුව අපි පහුගිය දවසක මේ පාර්ලිමේන්තුව විසින් සම්පාදනය කරා. එතකොට සමහර අවස්ථාවන් වලදී මේ දේවල් මේ විදිහට ක්‍රියාත්මක වෙනකොට අපි දන්නවා ඉතාමත්ම කාර්යක්ෂමව සහ පැවති ආපදා තත්ත්වය මත තිබුණු වටපිටාව තුළ ඉතාමත් ඉක්මනින් මේ සහන ජනතාවට ලබා දීම සඳහා මේ රටේ රාජ්‍ය සේවකයෝ, දිස්ත්‍රික් ලේකම්වරු, ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරු, විශේෂයෙන් ඒ වගේම සහකාර ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන් ඇතුළු අනිකුත් ක්ෂේත්‍ර නිලධාරීන් දිවාර මහන්සි වෙලා තමන්ගේ පවුල ගැන හිතන්නේ නැතුව ඉතාමත් වගකීමෙන් යුතුව වැඩ කරා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේ සහන වලින් වැඩි පිරිස ප්‍රමාණයක් මේ වෙනකොට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. හැබැයි සමහර අවස්ථාවන්වලදී විශේෂයෙන් ඊයේ දවසේ පුරත් සමහර මාධ්‍ය සාකච්ඡාවලින් අපට ආන්න ලැබුණා සමහරු සැකමතු කරා මේ මුදල ලැබෙයිද කියලා. ඒ වගේම මේක තියෙන යම් යම් අඩුපාඩුකම් ලබා පෙන්වලා දෙන්නත් කටයුතු කරා, තමන් හිතාගත්ත අඩුපාඩුකම්. නමුත් ඇත්තටම දන්නවා මේ වගේ ව්‍යසනයක් ඇති වුණාන් පස්සේ අපේ රටේ රාජ්‍ය සේවයේ කොයිතරම් කාර්යක්ෂම වුණත් විශේෂයෙන් ලක්ෂ 17ක් වගේ පිරිසක් මේකෙන් ආපදාවට ලක් වුණා. 490,000ක වගේ පවුල් සංඛ්‍යාවක් මේකෙන් ආපදාවට ලක් වුණා. ඒ එහෙම වුණාම එක්කෙනෙක් දෙන්නෙක් මගහරින එක සමහර අවස්ථාවන්වලදී ඒකට සඳහා කිසියම් කාලයක් ගත වෙන එක සාධාරණයි. නමුත් සමහර අය මේ தත්ත්වයේ තේරුම් ගන්න නැතුව කටයුතු කරපු එක කනගාටුදායකයි කියන එකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. හැබැයි මේකේ තියෙන කාර්යක්ෂමතාව දැන් මේ වෙනකොට බොහෝ තැන්වලදී 2017 වෙනකොට මේ සහන වලින් විශේෂයෙන් රුපියල් 25,000 ලබා දීමේ කටයුතු ආවමාසයෙන් 30%-35% ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. දැන් මම වැඩ කටයුතු කරන මම සම්බන්ධ වෙලා ඉන්න බියගම ගත්තොත් 87%ක් අපේ බියගම ආසනය තුල 5,500ක් පවුල් ආපදාවට ලක් වුණා. මේ වෙනකොට 4,767කට ඒ රුපියල් 25,000 ලබා දීම සඳහා අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තවත් පවුල් 7,492කට වියලි සලාක වියලි ආහාර ඇතුළු අනිකුත් සහන ලබා දීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම පාසල් ළමුන්ගේ ඒ රුපියල් 15,000 ලබා දීම සඳහා අවශ්‍ය ඉල්ලුම්පත් මේ වෙනකොටත් අපි විදුහල්පතිවරුන් හරහා ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම කර්මාන්ත හා කුඩා ව්‍යාපාරවල තොරතුරු ලබා ගැනීම සඳහා මේ විදිහට විධිමත් පියවර අරගෙන තියෙනවා. ඒතර රජයක් හැටියට එක පැත්තකින් ප්‍රතිපත්තිමය තීන්දුව අරගෙන තියෙනවා ලබා දෙන්න ඕන අවශ්‍ය සහන මොනවද කියලා. ඒ වගේම රජයක් හැටියට තමන්ගේ රාජ්‍ය නිලධාරී තන්ත්‍රය ඒ රාජ්‍ය යාන්ත්‍රණය භාවිතා කළා ඒ ගත්ත ප්‍රතිපත්තිමය තීන්දුව ඉක්මනින් ක්‍රියාත්මක කර ගැනීම සඳහා කාර්යක්ෂම ක්‍රියාත්මක කර ගැනීම සඳහා අවශ්‍ය වන රාජ්‍ය යාන්ත්‍රණයේ මෙහෙවීම වෙනකොට කරමින් පවතිනවා. එතකොට ඊළඟට අපිට තියෙන අවශ්‍යතාවය තමයි එක පැත්තකින් මූලික පැය කීපයේදී ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන එක, අනෙත් පියවරේදී ඔවුන්ගේ ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයේ ඉතාමත්ම ඉක්මනින් ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය වන පහසුකම් සපයන එක. ඊළඟට තියෙන අපිට අවශ්‍යතාවය තමයි ගරු කථානායකතුමනි, මේ විනාශයට පත්වෙච්ච රටේ තියෙන විශේෂයෙන් ජඩතල පහසුකම් ලබා දීම සඳහා කටයුතු කරන එක විදිහට. එතකොට මම කලිනුත් කිව්වාගේ මේ ඉතිහාසයේ පළවෙනි ඉතිහාසයේ මෑත ඉතිහාසයේ තිබිච්ච විශාලතම විනාශය නිසා ජීවිත 643ක් නැති වෙලා තියෙනවා, අතුරුදහන් වෙලා තියෙනවා 183ක්. ඒ වගේම පවුල් 490,385ක 17,219ක ජනතාවක් මේකෙන් ආපදාවට ලක් වෙලා තියෙනවා. පරිපූර්ණ වශයෙන් නිවාස හානි සිද්ධ වෙලා තියෙනවා 13,781ක්. ඒ වගේම අර්ධ වශයෙන් නිවාස 1,1055ක් හානියටපත් වෙලා තියෙනවා. ඒ වගේම විදුලිය, මහා මාර්ග, අධ්‍යාපනයේ කුසිකර්මයේ වගේ ක්ෂේත්‍රවල යටිතල පහසුකම් වල විශාල විනාශයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඇතර මේකේ බොහෝ වෙලාවට සංඛ්‍යාත්මකව රුපියල් හෝ ඩොලර් වලින් මේක ඇස්තමේන්තුව තවමත් අපිට ලැබිලා නැහැ. ඒ විවිධ ආයතන ඒ සඳහා කටයුතු කරමින් ඉන්නවා. අපි විශ්වාස කරනවා ලෝක බැංකුව විසින් කරගෙන යන ඒ තක්සේරු වාර්තාව ඉදිරි සතිය ඇතුළත අපිට ලැබෙන්න පුළුවන් ලැබෙයි කියලා. ඉතින් මේ විදිහට අපිට මේ වගේ යටිතල පහසුකම් නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන වෙන්කර ගැනීම තමයි අද දවසේ අපි මේ ඉදිරිපත් කරන ඒ පරිපූර්ණ ඇස්තමේන්තුවේ තියෙන බලාපොරොත්තුව. අපි දන්නවා මේ පරිපූර්ණ ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීම නිසා සංවර්ධන සහනාධාර යටතේ රුපියල් බිලියන 500ක අතිරේක මුදලක් බලාපොරොත්තු වෙනවා. මේ මුදලෙන් දැනටමත් බලපෑමට ලක් වූ නිවාස සඳහා අවශ්‍ය වන පුනරාවර්තන වියදම් යටතේ රුපියල් බිලියන 150ක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ප්‍රාග්ධන වියදම් යටතේ වර්ගීකරණය ඇති රුපියල් ඉතිරි රුපියල් බිලියන 350න් හානිකර පත් වූ නිවාස ප්‍රතිසංස්කරණය සහ ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 100ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම හානියට පත් වෙච්ච පොදු යටතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය වන රුපියල් බිලියන 250 ඇතුළත් වෙනවා. මේකද සමහරලාට අපිට කෙනෙක් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ විදියට මුදල් අතිරේක මුදල් වෙන් කිරීමත් එක්ක ප්‍රාථමික වියදමේ සීමාව අර 13% දල ජාතික නිෂ්පාදිතයෙන් 13% සීමාව ඉක්ම යනවා කියන එක. ඔව් ඇත්ත තමයි. ප්‍රාථමික වියදම් සීමාව ජල ජාතික නිෂ්පාදනයේ මේ අතිරේක වෙන් කිරීම නිසා 1.5%කින් වෙන් වෙලා තියෙනවා. ඒ අනුව 14.5% දක්වාත් වෙන් වෙනවා. විශ්නමුත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 16/4 වගා 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 16/4 වගන්තියට අනුව මේ වගේ විශේෂයෙන් මේ වගේ ව්‍යසනකාරී තත්ත්වයක් පැන නැගිච්ච මොහොතක ඒ අවශ්‍ය වන ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා ඒ ප්‍රාථමික ගිණුමේ වියදමේ සීමාව ඉක්මව යමින් කටයුතු කිරීමේ අවශ්‍ය ප්‍රතිපාදන මේ බලය මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා. ඒ අනුව තමයි ඒ මූල්‍ය කළමනාකරණ පනතේ කිසිම වගන්තියකට පටහැනි නොවන විදියට තමයි මේ පරිපේරකම ඇස්තමේන්තුව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම කෙනෙකුට අහන්න පුළුවන් ප්‍රශ්නයක් මේ අතිරේක බිලියන 500ක් වෙන් කිරීමත් එක්ක අපේ ණය ගැනීමේ සීමාව කිසියම් විදියක වැඩිවීමක් සිද්ධ වෙනවාද කියලා. ඇත්තටම ගරු කතානායකතුමනි, අපි දැනටමත් 2025 අංක 23 දරන විසර්ජන පනතේ යටතේ අනුමත කරලා තියෙනවා රුපියල් බිලියන 3740ක ණය සීමා ණය ගැනීමේ අවශ්‍යතාවයක්. ඒ සීමාව තුළ අතිරේක ණය ගැනීමකින් තොරව තමයි මේ මූල්‍ය කළමනාකරණය කිරීමේ හැකියාව අපිට අත්පත් කරලා තියෙන්නේ. නමුත් කිසියම් විදියක මේ අතිරේක මූල්‍ය මූලණය කිරීම නිසා විශේෂයෙන් 2026 වර්ෂය සඳහා ප්‍රාථමික අතිරික්තය කලින් අපි අපේක්ෂා කරා දල ජීවිතය නිෂ්පාදිතයෙන් 2.5%. නමුත් මේ මට්ටම දල ජීවිතය නිෂ්පාදිතයෙන් 1% දක්වා අඩු වෙන්න පුළුවන් කියන එක අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඒ හැර එක පැත්තකින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුකූලව ඒ වගේම ණය ගැනීමේ සීමාව ඉක්මවන්නේ නැතුව අපිට මේ මුදල් වෙන් කිරීම කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් අපි කල්පනා කරලා බැලුවොත් ඇයි මේ ශක්තිය මේ හැකියාව ලැබිලා තියෙන්නේ කොහොමද කියලා, මේ වගේ රුපියල් බිලියන 500ක් වගේ ප්‍රමාණයක් අපිට වෙන් කරන්න අවශ්‍ය වන ශක්තිය ලැබුණේ කොහොමද කියලා. අපිට මතකයි 2025 ප්‍රාථමික ගිණුමේ ශේෂය ඉක්මවා ගිහිල්ලා කිසියම් මුදලක් ඉතිරි කරගන්න අපිට පුළුවන්කම ලැබුණා. විශේෂයෙන් අතිරේක බදු කිසිවක් පනවන්නේ නැතුව ඒ වගේම යහපත් මූල්‍ය විනයක් පවත්වා ගනිමින් දූෂණය සහ නාස්තිය අවම කර ගනිමින් ඒ රාජ්‍ය ආදායම් ඉලක්ක ඉක්මවා ගෙන යමින් අපිට ඒ ආදායම් වැඩි කර ගැනීම සඳහා අපිට කටයුතු කරන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා තමයි මේ මූල්‍ය ශක්තිය අපිට ලැබිලා තියෙන්නේ. අපි කිව්වා මේ රටේ ජනතාවට ජාතික ජන බලවේගය හැටියට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ නොසැලෙන ආර්ථිකයක් මේ රට තුළ හදනවා කියලා. මෙන්න මේක තමයි නොසැලෙන ආර්ථිකයේ මූලික ලක්ෂණ. රට තුළ ව්‍යසනයක් ඇති වෙච්ච වෙලාවක එහෙම නැත්නම් කිසියම් විදියක ප්‍රහාරයක් එල්ල වෙච්ච වෙලාවට ජාත්‍යන්තරයේ සමහර සිදුවීම් ඇති වෙච්ච වෙලාවේදී බොහෝ වෙලාවට අපේ තිබුණේ මේවායේදී ජාත්‍යන්තරය තුළ හිම්බිරිසාවක් හැදුනොත් අපිට නිව්මෝනියාව ඇති වෙන ආර්ථිකයක් තමයි තිබුණේ. නමුත් අපිට අවුරුද්දක් ඇතුළත ගත්ත පියවර නිසා අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ වගේ ව්‍යසනයක් මැද වුණත් ඒකට අවශ්‍ය වන මූල්‍ය ශක්තිය ලබා දීම සඳහා කටයුතු කරන්න. අපි දන්නවා මේ බිලියන 500ට අමතරව දැනටමත් අපි 2026 අයවැය තුළ ආපදා කළමනාකරණයේ ඇතුළු වෙනත් විෂයන් සඳහා තවත් බිලියන 100ක විතර ප්‍රමාණයක් අපි වෙන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ ජාත්‍යන්තර මිතුරන් අපිට මේ වෙලාවේදී අපි තනිකලේ නැහැ. මුල් පැය 24 තුළම ගණවා ගැනීම සඳහා අවශ්‍ය වන මෙහෙයුම් සඳහා අවශ්‍ය වන ඒ කණ්ඩායම් අපිට ලැබුණා. ඒ වගේම මානසික ආධාර අපිට ලැබුණා. ඒ විතරක් නෙමෙයි මූල්‍ය ආධාර ලැබෙ රට නැවත ගොඩනගන්න ඒ රීබිල්ඩ් ශ්‍රී ලංකා වැඩසටහනට ආධාර කරන්නත් මූල්‍ය ආධාර ලබා දීමත් අපිට මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා එක පැත්තකින් රට තුළ තියෙන මූල්‍ය ශක්තියත් අනිත් පැත්තෙන් ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් විවිධ ආයතන, විවිධ පුද්ගලයන්, පෞද්ගලිකාංශයේ ඒ වගේ ආයතනත් රටවලුත් අපිට දැක්වෙන සහයෝගය තුළ මේ ව්‍යසනයෙන් ගලවා ගැලවීම සඳහා, මේ ව්‍යසනයෙන් නැවත නැගී සිටීම සඳහා අවශ්‍ය වන ශක්තිය අපිට තියෙනවා කියලා. ඒ අතරේ සමහර අය කියනවා මෙන්න මේ අවස්ථාවේදී සමහරු කල්පනා කරනවා මේක රට තුල කිසියම් විදියක ව්‍යාකූලත්වයක් ඇති කරන්න සමහරු කියනවා පැනල ඉඩම් අල්ලන්න කියලා මේ අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන. ඒ වගේම සමහරු අවස්ථාව කියනවා විපක්ෂයේ අපිට අවස්ථාවක් නැහැ කියලා. හැබැයි ගරු කතානායකතුමනි, උදාහරණයක් හැටියට ගත්තොත් පහුගිය ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ ප්‍රාදේශීය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී විපක්ෂයේ එක පළාත් පාලන නියෝජිතයෙක් විතරයි ඒ රැස්වීමට සම්බන්ධ වුණේ. මන්ත්‍රීවරු හතරක් හෝ පහක් ඉන්නවා ගම්පහ දිස්ත්‍රික්කයේ. එකම මන්ත්‍රීවරයෙක්වත් ඒ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වෙලා තමන් දිස්ත්‍රික්කයේ තුල ආපදාවට ලක් වෙච්ච පිළිබඳ සාකච්ඡා කළා. කණ්ඩායමක් හැටියට කොහොමද අපි මේකට මුහුණ දෙන්නේ කියලා සම්බන්ධයේ යෝජනා හෝ අදහස් ඉදිරිපත් කරන්න ඉදිරිපත් වුණේ නැහැ. එවන් වටපිටාවක තමයි රජයක් හැටියට අපිට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අවසාන වශයෙන් මම කියන්නේ ගරු කතානායකතුමනි, රටකට ව්‍යසනයන් සිද්ධ වෙනවා. හැබැයි ඒ ව්‍යසනයෙන් ගැලවිලා ඉතාම ඉක්මනින් යථා තත්ත්වයට පත්වන එක තමයි රටක් හැටියට වගකීම. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපිට අත්දැකීම් තියෙනවා. වැඩිච්ච තැනින් නැගිටලා දේශපාලන ව්‍යාපාර ආණ්ඩු බලය ලබාගත් දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වෙන්න අන්නේ අත්දැකීම් උපයෝගී කරගෙන මේ ව්‍යසන තත්ත්වයෙන් රට ගලවගෙන ඉදිරියට යාම සඳහා අවශ්‍ය වන ශක්තියත් ධෛර්යයත් අපිට තියෙනවා. අපි රටේ ජනතාව වෙනුවෙන් ඒක කරනවා. ඒ සඳහා එකතු වෙන්න කියලා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලමිච්චරින් මම නිහින වෙනවා. කාලය ලබා දුන්නාට බෙහෙවින් ස්තුතියි.
Honorable රංජිත් මදුම බණ්ඩාර, you have 9 minutes. Order please, Deputy Speaker will come to the chair. Honorable රංජිත් මදුම බණ්ඩාර, you may proceed.
අද වැදගත් විවාදයක් තියෙන්නේ. අද දවසට විශේෂත්වකරණ සලකලා කෑම පැය භාගෙත් අපිට ලබා දෙන්න කියලා අගමැතිණියකින් ඉල්ලනවා. මොකද රටේ ප්‍රශ්න ගැනනේ කතා කරන්න හැමෝම.
Honorable Prime Minister,
agree. Honorable Deputy Speaker, I think we have discussed this before. While it is necessary, I think we have allocated enough time for today's debate. We need to think of the staff, parliament staff also. They need that break. It is on for their benefit also that we have given this 30 minutes. I suggest that we go on. We've given plenty of time for this debate, Honorable Deputy Speaker.
Yes, please. Yes, Honorable Leader of the Opposition.
Ranagatumani.
Mic here.
Visheshanma Ditva Sulikunatwin Vipatatapattunu Janatavata. රුපියල් බිලියන 500ක් වෙන් කිරීමේ පරිපූර්ණ කැස්තමේන්තුවට අපෙත් උපරිම සහයෝගය ලබා දීලා අපි මේ ඉල්ලීමක් කරන්නේ වෙලාව ලබා දීමක් විපතටපත් වුණු ජීවිත අහිමි වුණු ගේ දොර අහිමි වුණු ජීවනෝපායන් අහිමි වුණු ජනතාව ගැන එයාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒ නිසා මේ වෙලාවේ සානුකම්පික ඒ අනුකම්පා සහගතව පොඩ්ඩක් මේ හදවතත් උඩු වෙනවා ඇතිනේ මේ මිනිස්සු වෙනුවෙන්. ඒ නිසා කරුණා කරලා මේ ලංචවරක දෙන්න. කවුරුත් බඩගින්නින් නැහැ මේ හේතුව නිසා.
Honorable Prime Minister.
Honorable Deputy Speaker, I think we are all quite aware of the magnitude of this problem. We have this is not the first occasion on which we have debated this issue. The Honorable Opposition Leader and the members of the opposition have had enough time to talk about this. Yeah. And we will yesterday also we had a full day. Even previously we had time. This is not the only forum in which opinions can be expressed and decisions can be made. So therefore I on behalf of the government we propose that we go on as scheduled with the half hour break. Thank you.
Okay.